SBS Radio.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
සියලුම දෙනාට ආයිබෝවන් කියමින් අපි මාස කිහිපයකට පස්සේ ඔන්න අපි හමු වෙනවා 2019 වසරේ පළවෙනි වතාවට සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. අපි ග්‍රීෂ්ම ඍතු නිවාඩුව වෙනුවෙන් මාසික විශේෂාංග ඔබ වෙනුවෙන් අරගෙන ආවේ නැහැ. මද විරාමයක් ඒ සඳහා ලබා දුන්න දෙසැම්බර් ජනවාරි කියන මාස දෙක තුළදී. ඊට පස්සේ අපි පෙබරවාරි මාසයේ සිට තමයි අපේ මාසික විශේෂාංග ආරම්භ කළේ. ඉතින් ඒ යටතේ පසුගිය මාසයේ අවසාන අඟහරුවාදා අපි විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් සාහිත්‍යමය විශේෂාංගය ඔබ වෙත අරගෙන ආවා. ඊට පස්සේ අපි 2019 වසරේ ඔන්න පළවෙනි වතාවට හමු වෙන්නේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. ඔස්ට්‍රේලියාව පුරාම සිටින අපේ සිංහල ලේඛක ලේඛිකාවන්ගේ කෘති පිළිබඳව අවධානය යොමු කරන අපේ විශේෂාංගය. සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා දැන් SBS මැදිරියට පැමිණලා සිටිනවා මෙල්බන් වාසී ලේඛක ජගත් ජේත්‍රිසිංහ. අයිබෝන් ජගත්.
අයිබෝන් දිල්රක්ෂි.
අද අපේ මාතෘකාව ටිකක් වෙනස් මාතෘකාවක්. මොකද අපි මේ වෙනකන් දැන් වසර 6කට ආසන්න කාලයක් තිස්සේ කරගෙන ආපු මේ සාකච්ඡාව විවිධ අන්ත කෙරෙහි දිගහැරුණා. කෙටි කතාව, නවකතාව, කාව්‍ය, විත්ති කතා මේ වගේ නොයෙකුත් කෘති කෙරෙහි. නමුත් පළවෙනි වතාවටයි මේ අධ්‍යාපනික කරුණු මූලික කරගෙන රචිත ග්‍රන්ථයක් කෙරෙහි යොමු වන්නේ. පරිසරය නිවැරදිව දකිමු. මේ ග්‍රන්ථය තමයි අද අපේ සාකච්ඡාවට බඳුන්වන්නේ. මෙල්බන් වාසි අපේ ප්‍රජා පුවත්පත්වලට ලිපි සපයන තවත් ලේඛන කර්තව්‍යය නෙලින පුද්ගලයෙකු අතින් තමයි මේ පරිසරයේ නිවැරදිව දකිමු මේ අධ්‍යාපනික කරුණු ඇතුළත් ග්‍රන්ථය රචනා වෙලා තියෙන්නේ. ඔහු දයාරත්න වීරසේකර. දයාරත්න වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙක්. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රයටත් සම්බන්ධ පුද්ගලයෙකු විදිහට දැනුම ලබා දෙන මේ ග්‍රන්ථය රචනා වෙලා තියෙනවා මෙල්බන් වල මෙහි වාසය කරන කාලය අතරතුරේදී. ඒ මහතා දැන් දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ආයිබෝන් දයාරත්න මහතා.
ආයිබෝන්.
හොඳයි, මම මුලින්ම දැනගන්නට කැමති ඔබෙන් මොකක්ද මේ විශේෂිත පරමාර්ථයක් උනේ මේ පරිසරය මූලික කරගෙන මෙවැනි වූ ග්‍රන්ථයක් ඔබ අතින් නිර්මාණය වෙන්න?
මම 1963 විද්‍යා ගුරුවරයෙක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වුණා. ඉක්මනට මට හැකි වුණා අධ්‍යාපන ඩිප්ලෝමාවක් කරන්න. ඊළඟට ඊට පස්සේ මට ලැබුණා අධ්‍යාපන නිලධාරිකෙනෙක් වශයෙන් තරතුරක් උසසීමක් ලැබුණා. ඒ කාලේ තමයි හරියටම අපේ ඔය සමටම විද්‍යාව කියන සංකල්පය මේ ත්‍යත්වෙමින් තිබුණේ. සිංහල පිළිමලක් මට දැනුමක් තිබුණු නිසා මම තෝරගත්තා විද්‍යා අධ්‍යාපන නිලධාරිකෙනෙක් වශයෙන්. ඉතින් මට අවස්ථාව ලැබුණා විෂයමාලා සංවර්ධන කටයුතු වලදී විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ වැඩවලට කෙලින්ම දායක වෙන්න. මේ කාලෙදී කොළඹ විශ්වවිද්‍යාලය පටන් ගත්තා පරිසර අධ්‍යාපනය පිළිබඳ MSc පාඨමාලාවක්. මට පශ්චාත් උපාධිය සඳහා ඒ පාඨමාලාව කරන්න හැකි වුණා. ඊට පස්සේ දිගට මෙතින් පරිසරයට වලට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා.
හොඳයි, ඒතරතුර දැනගැනීමත් අපිට වටිනවා. මෙවැනි වූ ග්‍රන්ථයක් දයාරත්න වීරසේකර මහතාතින් රචනා වීමට හේතු භූත වුණු කාරණාව දැනගැනීම පිණිස. ජගත්, මේ කෘතියට අන්තර්ගත වෙනවා පරිසරය හා සම්බන්ධ කරුණු රාශියක්. පටුන පිළිබඳව අපි අවධානය යොමු කළිතින් අපේ වටපිටාව, වටපිටාවේ සියල්ල පරිසරයයි, පරිසරය අන්තර් සම්බන්ධතා, අපේ ආහාර පරිසරයේනි, ශක්තිය ලැබෙනුවේ ආහාරවලිනි, අපගේ අපද්‍රව්‍ය මොනවාද, පරිසරයේ ජෛව විවිධත්වය, ජලයේ මහඟු සම්පතකි, පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද, පරිසරයේ සුරකිමු, අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු. විමර්ශනය සඳහා ආශ්‍රිත ග්‍රන්ථ සහ ලිපි ලේඛන යනුවෙන් අවසාන වශයෙන් ඔහු ඒ කරුණුත් මේකට ඇතුළත් කරනවා. දැන් මේක ජගත් මං කලින් සඳහන් කරපු ආකාරයට වෙනස් ආකාරයේ කෘතියක්. ලේඛන කර්තව්‍යය නියැලෙන කෙනෙක් විදිහට විවිධ අනිකුත් අයගේ නිර්මාණවලට ඔබ සම්බන්ධ වෙන පුද්ගලයෙක් විදිහට මේ වගේ ග්‍රන්ථයක් අපේ සමාජයෙන් බිහිවීම පිළිබඳව මොකද ඔබට හිතෙන්නේ?
දිල්රුක්ෂි කිව්වා වගේම අපි දෙන්න මෙතන ඉඳගෙන හැමදාම කතා කළේ නිර්මාණාත්මක සාහිත්‍ය ගැන, නිර්මාණ ගැන, කවි, කෙටි කතා, නවකතා. නමුත් සාහිත්‍ය තුළම වෙනම ශානරයක් හැටියට ගන්න පුළුවන් මේ අධ්‍යාපනික පොතපත. දිල්රුක්ෂිට මතක නම් අපි කුඩා කාලේ මෙවැනි පොතපත බහුලව තිබුණා. වයි පෙරල්මන්ගේ ගණිත විනෝදේ වගේ පොත්, එහෙම නැත්නම් යුනෙස්කෝ මගින් මුද්‍රණය කරපු විද්‍යාව කියන විශාල පොත. මේ පොත්වලින් ඒ කාලේ අපි විශාල දැනුමක් ලබා ගත්තා නිර්මාණාත්මක සාහිත්‍යයෙන් බැහැරව. එතකොට මෙවැනි පොතපත බිහිවීමේ වටිනාකම තමයි මිනිසුන් නැත්තම් පාඨකයන් දැනුවත් කිරීමේ අරමුණෙන් බිහිවෙන පොතපත. දැන් යුගයේ ගත්තම දිල්රුක්ෂි මෙවැනි පොතපත බිහිවෙනවා හරිම අඩුයි. අපිට කලාතුරකින් තමයි මේ නිර්මාණාත්මක නොවන දැනුම සඳහා වෙන්නුණු පොතපත දකින්නට ලැබෙන්නේ. එනිසා මේ වීරසේකර මහත්මයාගේ මේ පොත මම හිතන්නේ ඉතා විශාල මෙහෙයක් කරනවා කියලා මට හිතෙනවා මේ මොහොතේ.
ඔව්, දැන් අපිට මේ පරිසරය හා සම්බන්ධව වෙන කරුණු පිළිබඳව අවධානය යොමු කරද්දී සෑම දරුවෙකුටම අවස්ථාව ලැබෙනවා කුඩා කාලයේ සිට පරිසරය හා සම්බන්ධව වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්නට පාසල් මට්ටමින් අධ්‍යාපනික මට්ටමින් විෂයමාලා මට්ටමින්. දැන් දයාරත්න වීරසේකර මහතා, මම ඔබගෙන් දැනගන්න කැමතියි, දැන් කුඩා කාලේ අපි මේ පරිසරික දැනුම ලබාගත්තේ පරිසරය කියන පාඩමින්, ඊට පස්සේ අපි ජ්‍යෙෂ්ඨ පන්තිවලට යද්දී මේ පරිසරය කියන කොටස අපිට වෙන වෙන විෂයන් හා අනුබද්ධ වුණු කාරණා විදිහට දකින්නට ලැබුණේ සමාජ අධ්‍යයන භූගෝලයෙන් ඉතිහාසයෙන් එතකොට ජීව විද්‍යාවෙන් මේ වගේ නොයෙකුත් කාරණාවලින්. දැන් ඔබ මේ හිටපු විභාග කොමසාරිස්වරයෙක්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙක්, ඔබ සතු යම් ආකල්පයක් තියෙනට ඇති ශ්‍රී ලාංකික දරු පරපුරට මේ දැනුම ලබා දීමේ කාර්යාවලිය කොහොමද අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළේ කියලා ඔබ මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම?
ඔය කියපු විදිහට අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ පරිසරය කියන සංකල්පය ඇවිල්ලා මාතේ අවුරුදු 10ක් විතර තිබුණා. ඒකට ප්‍රාථමික පන්තිවල නිපුණතා කියන කොටස යටතට හැම දෙයක්ම ළමින්ගේ දක්ෂතා නිපුණතාවක් විදිහට මැනීමේ ක්‍රමයකින් පරිසරය කියන සංකල්පය ඇතුළුලා තිබුණා. හැබැයි ද්විතීය මට්ටමට මේක ඒ තරමට ඇතුළත් කරන්න බැරි වුණා. විශේෂයෙන්ම අපේ විෂයමාලාවේ විෂය කීපයක් තියෙනවා. දැන් විද්‍යාවට දැම්මත් සම්පූර්ණයෙන් ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට ඕනකම තිබුණා මේ කරුණු එහෙම හොයාගන්න. විෂයට අදාළ පරිසරයට අදාළ කරුණු විෂයමාලාවේ විවිධ විෂයන්ගේ විවිධ තැන්වලට ඇතුළත් කරන්න. එතකොට අපි විෂයමාලාවේ දැනට තියෙන ගලා යාම වෙනසක් නොවන විදිහට විවිධ තැන්වලට යම් යම් කොටස් ඇතුළත් කිරීම හොඳයි කියන අදහසක් ආවා. එතකොට ඒ දවස්වලම එතකොට මම විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න කාලෙම පටන් ගත්ත ව්‍යාපෘතියක් ව්‍යාපෘතියේ නම SCMP Secondary Education Modernization Project. ඒ කියන්නේ ද්විතීයික අධ්‍යාපන අධිකරණ ව්‍යාපෘතිය කියලා. මෙතෙන්දී ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේ පරිසරය කියන කොටස් විෂයමාලාවට ඇතුළත් කරන්න. මෙතනදී ඇත්තටම මේ අවස්ථාව වෙනකොට මම පරිසර විද්‍යාව පිළිබඳ පශ්චාත්පාදී උත්කල්ප නිසා මාව තෝරගත්තා ඒ වැටේට. මම එතෙන්දී මට ඒගොල්ලෝ පැවරුවා එක එක විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය, අනිත් විෂයන්ත් පුළුවන් තරම් අරගෙන ඒ තැන්වලට පරිසර සංකල්ප ඇතුළත් කරන්න. එතෙන්දී තමයි මේ විදිහේ මාතෘකා 20ක් විතර තෝරගත්තා. ඒ මාතෘකා 20 තමයි මම දැනට ඔය මාතෘකා 11කට සම්පිලිණය කරලා තියෙන්නේ පොතේ. උදාහරණයක් විතර ගත්තොත් විද්‍යාව ටිකක් වැඩිපුර තියෙනවා. ඒකම සමාජ අධ්‍යයනයේ තියෙන යම් යම් තැන්වලදී විශේෂයෙන්ම ඔය මේ ක්ලයිමේටික් නැත්නම් මේ කාලගුණ විපර්යාස වෙන හැටි, ඊළඟට සාගරයේ උණුසුම් වීම, අන්න ඒ වගේ කරුණු තන් තැන්වලට ඇතුළත් කිරීමට අවස්ථාව ලැබුණා හැකි.
ඔබ මේ වගේ අධ්‍යාපනික ග්‍රන්ථයකට කරුණු එකතු කර ගැනීමේදී එය නීරස නොවන ආකාරයට පාඨකයාට ලබා දීම ඉතාම වැදගත්. මොකද කෙටි කතාවක් නවකතාවක් කියන වගේ අපි මනෝලෝකයකට යන්නේ නැහැ. අපි මේකෙන් කරුණු අධ්‍යයනය කිරීමක් සිද්ධ වෙන නිසා, දැනුවත් වීමක් සිදු වෙන නිසා. ඒ කාරණාව සම්බන්ධයෙන් ගත්තාම මේ ග්‍රන්ථයේ කතුවරය අදාරත්න වීරසේකර මහතා කොයිතරම් දුරට සාර්ථක වෙලා කියලාද ඔබට හිතෙන්නේ ජගත්?
ඔව්, දැන් මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කලින්ම දිල්රුක්ෂිත් මහත්මයා ගැන කතා කරමින් ඉඳද්දී ඔබ කිව්වා මේ පොත එක දිගට කියවා ඉවර කරන්නට පුළුවන් තරම් රසවත් පොතක් කියලා. මාත් ඒකට එකඟ වෙනවා. මොකද නීරස කරුණු අපි කියනවා අධ්‍යාපන කරුණු හරි නීරසයි කියලා. නමුත් මේ කරුණු රසවත් ලෙස ඉදිරිපත් කරන්නට වීරසේකර මහත්මයාට හැකි වෙලා තියෙන බව අපට පේනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් දිල්රුක්ෂි. ඔහු මේ පොතේ ආරම්භක පරිච්ඡේදයේම අපේ වටපිටාව කියන පරිච්ඡේදයේම අපේ අතීතයේ ගමේ කොහොමද තිබිච්ච පරිසරය ඔහු ලියන්නේ මෙහෙමයි. අප්‍රේල් මාසයේ පාසල් නිවාඩුව ලැබුණු දින සිටම දරු දැරියෝ අලුත් අවුරුදු සඳහා සූදානම් වෙති. මාසයේ මුල සිටම කොහා අවුරුදු ළඟ ළඟ වෙන බව හඬගා කියයි. එරඹුදු ගස් රතු පැහැති මලින් බරවි නව වසරට ආශිර්වාද කරයි. මේ වගේ ඔහු අපට මේ පරිසරය වචනවලින් මවල පෙන්නනවා. මුළු පොත තුරාම ඔහු මේ දක්ෂතාව පෙන්නනවා. කතා කරන හැම මාතෘකාවක් තුළම රසවත් ලෙස ඉදිරිපත් කිරීම නැත්නම් පාඨකයා අල්ලාගෙන සිටීමේ හැකියාව විරසේකර මාත්මයාට තිබෙන බව අපට පේනවා. ඒ සඳහා ඔහුගේ භාෂා ඥානය කියන දේත් වැදගත් වෙනවා. මොකද ඔහු ලියන්නේ ඉතා හොඳ විවරණ සහිත හොඳ භාෂාවකින්.
අවදාරත්න මහතා, දැන් ඔබට මතුවන අභියෝග මොනවාද මේ වගේ ග්‍රන්ථයකට, මේ අධ්‍යාපනික කරුණ ඇතුළත් ග්‍රන්ථයකට කරුණු ඒක රාශී කිරීමේදී? මොකද මේවායේ නිර්වද්‍යතාවය ඉතාම වටිනවා. ඒ වගේම රසවත් ආකාරයකට ඒ කරුණු ගුණ කර ගැනීම සඳහා ඔබ හොයාගන්නා වූ කරුණු ලබා ගන්නා වූ මූලාශ්‍ර වටිනවා. මේ අභියෝගය ඔබ කොහොමද ජයගත්ත ලේඛකෙක් විදිහට?
ව්‍යාපෘති වලදී අපි යම් පොත්පත් කීපයක් සකස් කළා. මම විතරක් නෙමෙයි තව කීප දෙනෙකුත් සම්බන්ධ වෙලා, විශේෂයෙන්ම ගුරුවරුන්ට යන අත්පොත්, ශිෂ්‍ය ඉන්දියාන වර්ක් බුක් කියන්නේ වැඩ පොත් වගේ වට අපි යම් කරුණු හෙවීමේදී නොයෙකුත් පාඩ්‍ය වලට ගිහිල්ලා පොත්පත් වලින් පරිශීලනය කළා. තමයි ඒවා ලබා ගත්තේ. ඒකත් ඒ අදහස් මම බොහෝදුරට මේවට ඇතුළත් කරගෙන ඒකයි මම අර විමර්ශන ලැයිස්තුක දැම්මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් දේවලුත් එක්ක යුනෙස්කෝ එකෙන් නිකුත් කරපු යම් ප්‍රකාශන. ඒවත් සම්බන්ධ කරලා තමයි අනිත් එක ලෝකේ වෙනත් රටවල් වල පරිසරය පිළිබඳ කොහොමද අධ්‍යාපනයට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කරුණු සම්බන්ධ කිරීමට මට ඒ කරුණු තැන් තැන් වලින් ගන්න සිදු වුණා. ඉන්ටර්නෙට් එක වගේ තැන් වල වුණත් අන්තර්ජාලයෙන් එමත් ඔයලා බලලා ඉවරලා තීරණය කළා ඒවා ඇත්තට දැනටත් ගැලපෙනවද කියලා. සමහර කරුණු තියෙනවා දැන් විශේෂයෙන්ම අවුරුදු 10කට 12කට ඉතර ඉස්සෙල්ලා කතා කරපු සමහර කරුණු සතුටත් කළා ඉනකොට ඒවා දැන් වරින් වර අලුත් වෙලා තියෙනවා.
ඔව්, දැන් මේක මේ අපේ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු වාසී පාඨකයන්ට ටිකක් සමීප වෙන මට්ටමකට අරගෙන આવતින්. එහෙම මේ පරිසරය හා සම්බන්ධ වන කරුණු ඔස්ට්‍රේලියා පුරාම පසුගිය කාලවකවානුවේදී දීර්ඝ වශයෙන් කතා වුණා. මේ මිහිකත උණුසුම් වීම කියන ප්‍රශ්නය, ග්ලෝබල් වෝර්මින් කියන ප්‍රශ්නය. එතකොට ඔස්ට්‍රේලියාවටම ආවේනික ලොකු සම්පතක් ග්‍රේට් බැරියර් රීෆ් එක, මහ බාධක කොරල් පරය. එතකොට මේ සම්බන්ධව දැනට මතුවලා තියෙන තර්ජන, මේ වගේ නොයෙකුත් දේවල් අපේ මේ ඔස්ට්‍රේලියානු ජන සමාජයේ කතා භාවයෙන් තිබුණා පසුගිය කාලවකවානුවේදී. කොටින්ම කියනවනම් මේ ගෙවිල ගිය සතියන්තයේදී නිමාවට පත් වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයටත් මේ ග්ලෝබල් වෝර්මින් කියන එක ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබුණා. පූර්ව මත විමසුම් වලදී හෙළිදරව් වුණා ඡන්දදායකයින්ගෙන් 80% විතර සලකලා බලමින් සිටිනවා කියලා. ග්ලෝබල් වෝර්මින් කියන එක සම්බන්ධව කොහොමද මේ එක් එක් දේශපාලන පක්ෂ පොරොන්දු ඉෂ්ට කරන්නේ කියන කාරණාව පිළිබඳව. දැන් එහෙම බැලුවාම මේ වගේ ග්‍රන්ථයක්, සිංහලෙන් පළ වුණු මේ වගේ ග්‍රන්ථයක් කොච්චර ප්‍රායෝගිකව අපේ ජනතාවට වැදගත් වේවිද, ඔවුන් මේ සඳහා කියවීමේ රුචිකත්වයක් ඇති කර ගැනීමද කියන පැත්ත බැලුවාම ජගත් ඔබට කොයි වගේ උපකල්පනයකට එන්න පුළුවන් වේවිද?
මම හිතන්නේ දීර්ඝක්ෂ ඉදිරිපත් කරපු කාරණය ඉතාම වැදගත්, ඉතාම කාලෝචිතයි. අද දවසේ මිනිසුන්ගේ අවධානය වැඩියෙන්ම යොමු වෙලා තියෙන කාරණයක් තමයි පරිසරය කියන එක. දේශගුණය වෙනස් වෙලා කතා කරනකොට හැම තැනම හැමදේම වෙනස් වෙලා යම්කිසි රටාවක් තිබ්බ මේ ලෝකේ පවතිච්ච ඒ රටාව අද වන විට එහෙම පිටින්ම විනාශ වෙලා ගිහිලා වෙනස් වෙලා ගිහිලා තියෙනවා. මේ සියල්ල මේ මිනිසා සහ පරිසරය අතර සිදුවෙන ගනුදෙනුවේ අසමතුලිතතාව නිසා සිදුවෙනවා කියන එක තමයි අපි කියන්නේ, නැත්තම් විද්‍යාඥයන් කියන්නේ. ඉතින් මේ කරුණු තව තවත් සරල ලෙස පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ වැදගත්කමක් තිබෙනවා. බොහෝ විට අපේ සමහර අය මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ දිල්රුක්ෂි. නමුත් මෙවැනි පොතක් කරා මේ ලේඛකයා ඉදිරිපත් කරන මේ කරුණු තුළින් අපේ අවධානය වඩ වඩාත් මේ කරුණු කෙරෙහි යොමු කරනවා කියන කාරණය වැදගත්. ඒ නිසා මෙවැනි යුගයක මෙවැනි පොතක් බිහිවීම මම හිතන්නේ විශාල වැදගත්කමකින් යුතු කාර්යයක් කියලා මම හිතනවා.
අපි මේ ග්‍රන්ථයේ කතෝරයගෙනුත් ඒ ප්‍රශ්නය හමු ජගත්. පරිසරය නිවැරදිව දකිමු කියන මේ ග්‍රන්ථය පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ මෙල්බන් වාසී ලේඛක දාරත්න වීරසේකර මහතා එක්ක තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. අපේ ආරාධිත පුද්ගලයා, අපේ ආරාධිත ලේඛකයා ජගත් ජේදිරි සිංහත් අපත් සමග සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙලා සිටිනවා. දාරත් මහතා, දැන් ඔබට මොකක්ද තියෙන ගීම දැන් අපේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාවට කොයි වගේ සංවේදීතාවක්ද තියෙන්නේ මේ පරිසර සංරක්ෂණය පිළිබඳව?
දැන් අපිට ඒක මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. දැන් ඕනම කෙනෙකුට සාමාන්‍ය වැඩිහිටියෙකුට සාමාන්‍ය දැනුවත්කමක් තියෙනවා පරිසරය ගැන. ඒ උදාහරණයක් වශයෙන් කාලගුණය ගැන හැඟීමක් තියෙනවා. ඊළඟට දැන් තලෑටි වලට ජලය අවශ්‍ය බව හැම කෙනෙක්ම දන්නවා. ගස්වල පල හටගන්න, ඉදි හැදෙන්න, මල් පරාගණය වෙන්න ඕනේ, මේ සඳහා මේ නැතු කබලනේ වගේ අවශ්‍ය බව දන්නවා. මේක මේ මූලික දැනුවත් බව සාමාන්‍ය වැඩිහිටියෙකුට තියෙන දෙයක්. හැබැයි මෙතනින් බෑ පරිසර සංරක්ෂණයක් වගේ දෙයක් කරන්න. ඊළඟ පියවර තමයි පරිසරය පිළිබඳ හැම කෙනෙක්ම ක්‍රියාශීලී වීම අවශ්‍යයි. ක්‍රියාශීලී වීම කියලා කියන්නේ දැන් තමන් දන්න දැනුම තවත් අයට ලබා දෙන්න, යම් යම් දේවල් ගැන සාකච්ඡා කිරීම, සමිති සමාගම් වගේ තැන්වලදී පොඩි පොඩි සාකච්ඡාවලදී පරිසරයේ එලජම්යන් තමන් දන්න කරුණු ඉදිරිපත් කළා. තව සාකච්ඡා කළා ඒවා ගැටළු විසඳා ගැනීම දෙවෙනි පියවර. ඉතින්ුත් මදි එතනින්ුත් බෑ මේ පරිසර සංරක්ෂණයක් වගේ දෙයකට ඉලින්න දායක වෙන්න. හොඳම දේ තමයි පරිසරය පිළිබඳ සාක්ෂරතාවයක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. සාක්ෂරතාවය කියන්නේ මෙතන හඳුන්වන්නේ දැන් යම්කිසි පරිසර සාධකයක් ගත්තාම දැන් කාලගුණ පරිහාසක දෙයක් ගත්තාම ඒකට හේතු සාධක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් ඒක පාටම අපි කාලගුණය වෙනස් වෙනවා කිව්වට ඒකට හේතු ගැන දන්නේ නැත්නම් ඒකෙන් ඉතර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මෙතන හේතු කියලා කියන්නේ දැන් සමහරලාට කාබන් ඩයොක්සයිඩ් මෝචනයේ වැඩිවීම නිසා කාලගුණ වෙනස් වීමක් වෙන්න පුළුවන් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. අන්න එතන ඒ හේතු සාධක තව ටිකක් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඊළඟට පරිසරයේ උණුසුම් වීම වෙන්නේ කොහොමද කියන එක එලත් එක පාර්ථම තේරෙන්නේ නැහැ. උතන කොහොමද අපේ කාබන් ඩයොක්සයිඩ් නිසා තියෙන ඕසෝන් වියන නැත්නම් උඩින් තියෙන වියනක් වගේ වෙහිලා තියෙන කොටස වෙනස් වෙන්නේ අන්නේ වගේ දේවල් ගැන දල අවබෝධයක්වත් තියෙන්න ඕනේ. පරිසර දූෂණය ගැන තේමයි පරිසර දූෂණය වෙනකොට මොනවද විශේෂයෙන්ම අපිට තියෙනවා අපද්‍රව්‍ය වලින් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සියල්ලම මූලික හේතු. ඒත් මේ අපද්‍රව්‍ය කොහොමද අපි කලමනාකරණය කරගන්නේ කියන වගේ දේවල් පිළිබඳ සාක්ෂරතාවයක් අවශ්‍යයි පරිසර සංරක්ෂණයක් සහ පරිසර දූෂණය අවම කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා හැම කෙනෙකුටම.
ඔය ඇත්තටම දැන් මේ විප්‍රවාසී අපේ ජන සමාජය තුළ මේ වගේ අධ්‍යාපනික ග්‍රන්ථයක් බිහි කිරීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක අපේ සිංහල කියවන පාඨකයාට නිරවද්‍යතාවයකින් යුක්තව ලබා දීම සහ කරුණ ඒකරාශී කිරීම පැත්තෙන් බැලුවාම තමන්ගේ හිතට එන නිර්මාණශීලී අදහසක් වචනවලට පෙරලලා ලේඛනයේ දෙන වගේ කාර්යයක් නෙමෙයි ජගත්. එහෙම බැලුවාම දාරත් නිරසේකර මහතා කොයි වගේ අභියෝගයකට මුහුණ දීලා තියෙනවා කියලාද ඔබට හිතෙන්නේ?
මම හිතන්නේ මේක දැවැන්ත අභියෝගයක්. අභියෝගේ තියෙනවා පැති කීපයකින් දිනරක්ෂේ. එක පැත්තකින් මේ කරුණ ඉදිරිපත් කිරීමේ අභියෝගය. අනෙක් පැත්තෙන් මේ වගේ පොතක් පාඨකයාට සමීප කරවන්නේ කොහොමද කියන අභියෝගය. මේ අභියෝග දෙකම දයාරත්න විරසේකර මහත්මයා මුණ දෙනවා. ඉතින් මම හිතන්නේ ඔහු මේ කිසිම අභියෝගයක් පිළිබඳව සැලකිල්ලට ගන්නේ නැතුව මේ කරුණ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මතම සිට මේ පොත නිකුත් කරනවා. ඉතින් මං හිතන්නේ ඒක විශාල කාර්යයක් ඔහු කරන්නේ. මොකද ඔහු මේ පොතෙන් නවතින්නේ නැහැ නේ, අපි දන්නවා. ඔහු තවමත් විවිධ පරිසර කරුණු පිළිබඳව ලියමින් ඉන්නවා පුවත්පත් අරා. ඉතින් ඉදිරියේදීත් අපි හිතනවා මෙවැනිම පොතපත අපට දැක ගන්නට ලැබේවි. මේවායින් ආර්ථික වාසියක් නොලැබුණත් සමාජයට වෙන සේවය අතිවිශාලයි කියලායි මට පේන්නේ.
ඔව්, දයාරත්න වීරසේකර මහතා මෙල්බන්හි පළවන ප්‍රජා පුවත්පත්වලට ලිපි සපයන පුද්ගලෙක්, විශේෂයෙන්ම සන්නස පුවත්පතට දීර්ඝ කාලයක් තිස්සේ ලිපි සපයන පුද්ගලෙක්. දයාරත්න මහතා, දැන් තවත් කාරණාවක් අපිට සාකච්ඡාවට බඳුන් කරන්න පුළුවන්. ඔබ වැනි මේ වගේ අධ්‍යාපනික ග්‍රන්ථයක් බිහි කරපු පුද්ගලයෙකුගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසීම වටිනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අපි බැලුවොත් එහෙම ලංකාවේ මේ පරිසරය හා සම්බන්ධව තියෙන ප්‍රශ්න සහ අපි දැනට ජීවත් වන මේ විප්‍රවාසීව ජීවත් වන මේ රටේ තියෙන පාරිසරික ප්‍රශ්න, ලංකාවේ හැමදාම කැලිකසල ප්‍රශ්න, විදුලි බල ප්‍රශ්න, ජල කළමනාකරණය සම්බන්ධව තියෙන ප්‍රශ්න, ගං වතුර ප්‍රශ්න, ස්වාභාවික ආපදා සම්බන්ධව ලංකාවට නිදහස ලැබුණාන් පස්සේ අපි දකින්න විශේෂිත වූ ක්‍රියාදාමයක්. තාමත් ඒ ප්‍රශ්නවලින් පීඩිතව කල්ගත කරනවා ලංකාවේ අපේ මාතෘභූමියේ මිනිසුන්. විශේෂයෙන්ම ගල්ලඟුරු බලාගාර පිළිබඳව බොහොම ඉහළින් කතා කරනවා ලංකාව වගේ රටවල්. මේ වගේ රටවල්වල ගල්ලඟුරු බලාගාර පිටු දකින්න කියලා මේ රටේ තියෙන විශාලතම අපනයන ආදායමක් ලැබෙන සම්පත් පවා පිටු දකින්න කියලා මේ රටේ ජනතාව ආණ්ඩුවට බල කරනවා. ඉතින් එවැනි වූ මේ වෙනසක් සහිතව අපි දකින්නේ අපේ මාතෘභූමි සහ දැනට ඉන්න මේ දේශය. දැන් ඔබ ග්‍රන්ථ රචකයෙක් විදිහට මෙවැනි වූ පාරිසරික කරුණු ග්‍රන්ථයකට එකතු කිරීමේදී ඒ වගේ ආකල්පමය වෙනස පිළිබඳව සැලකිලිමත් වුණාද ඔබ?
ඇත්තටම මම මේ අවස්ථාව කීපෙකම සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බල ශක්තිය සඳහා තියෙන හොඳම එක තමයි සූර්ය කෝෂ, සූර්ය බල ශක්තිය. ඊළඟට අපට සුළං බලෙන් ශක්තිය ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ වෙන එකක් තියා සූර්ය කෝෂ වලින් විදුලි බලය ලබාගෙන තියෙන ප්‍රධාන පද්ධතියට දෙන්නත් පුළුවන්, ලාභයක් ලබන්නත් පුළුවන්. මම හිතන්නේ දැනට ටිකක් කරගෙන යනවා. ඉතින් පස්සේ තියෙන්නේ අපිට මේවා රටේ නිෂ්පාදනය කරන්න බෑ, පිටරටවලින් එන නිසා නිවේදමක් යනවා. ඉතින් මේ අතින් මම හිතන්නේ අපි ටික ටික ඉදිරියට පියවර නගෙනවා. අනිත් දේ තමයි මේ ඝන අපද්‍රව්‍ය. ඝන අපද්‍රව්‍ය කර්මනාකරණය ගැනත් දැන් ඔය මීතත මුල්ලේ සිද්ධියෙම මතකයිනේ, ඒක ඉදි වෙච්ච විනාශය වගේ. ඒ වගේ කුණු කන්දල් කුණු ගොඩක්, ඇත්තටම කුණු නෙමෙයි කසල කියන වචනවත් වැරදිද, ඝන අපද්‍රව්‍ය කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒ ඝන අපද්‍රව්‍ය වලින් මේ පියවර ටික ඔක්කොම කරනවා නම් අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියන්නේ ආර්තුවක් කියලා, රිඩියුස්, රීයුස්, රීසයිකල්. අඩුවෙන් භාවිතය තවත භාවිතය ප්‍රතිචක්‍රීකරණය මේ අපද්‍රව්‍ය කල්පනාකරණයට තියෙන ප්‍රධාන මාර්ග තුන මේකයි. මේක අවසානයේදී ඓන්ද්‍රිය ද්‍රව්‍යෙන් හදා ගන්න පුළුවන් කොම්පෝස්ට් එක තමයි සම්පූර්ණයෙන් පෝරට ගන්න පුළුවන්. දැන් මේ මෑතදී මම දැක්ක මේ ඊයේ පෙරදක කියූප ලිපියක මේකට අලුතුනුත් එකක් එකතු කරලා තියෙනවා. මේ R 3 දැන් R 4ක් කරලා රිෆියුස් කියලා වචනේ ප්‍රතික්ෂේප කිරීම. දැන් මම හිතන්නේ මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි හිතමු අපි කඩේකින් බඩුවක් ගන්න ගියාම පොලිතීන් බෑග් එකක දෙනවට වඩා ඒක බෑග් එකක පාව මම අතින් ගෙනියන්නම් නැත්නම් මාළඟ තියෙනවා රෙදි බෑග් එකක් මම ඒකට දාගන්නම්. අන්න ඒ වගේ සරල දෙයක් අපිට කරන්න පුළුවන්. මම හිතන්නේ මේත් ඕස්ට්‍රේලියාවේ මට මතකයි දැන් පහුගිය දවස්වල අඩු කරලා තියෙනවා ඔය දැන් අපේ ඩ්‍රින්කින් ස්ට්‍රෝස් පාවිච්චි කරන එක. මේ මෑතදී මම හිතන්නේ නීතිගත කරලා
තියෙනවා
නිෂ්පාදනයත් අඩු වෙලා යනවා. ඔව්. අන්න ඒ වගේ දැන් ලංකාවෙත් ඔය පොලිතීන් වලත් අර මයික්‍රෝන් 20කට තීරණය කළා. ඒකට ඒවා තීරණය කරන්න බැරි වුණා. සමහර පොලිතීන් වර්ග හදන්න අවුරුදු 10කට 15කට ඉස්සරහට කොන්ත්‍රාත් දීලා තියෙනවා. අස්සන් ගලලා තියෙනවා. ඒක නිසා ඒ කාලේ පහු වෙනකන් ඒක දිගටම යනවා. දැන් නීතිගත කරලා තියෙනවා මයික්‍රෝන් 20. ඒකට අනිත්වත් කොච්චරක් තියෙනවා අර ඒ කෑම උතන පත්කොළ කියන එක. ඉතින් ඒ වගේ දේවල් කලින් තීරණ ගත්තම සමහරට නැස් කරන දෙරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා කොහොම හිටත් මම හිතන්නේ ටික ටික අපි යම් යම් පියවර ගන්නවා ශ්‍රී ලංකාවේ. ඕස්ට්‍රේලියාවෙන් නම් ඒ ඇති සෑහෙන හොඳයි. පරිසරය ගැන මයිතේ කාටක් තියෙනවා යම් කිසි අවබෝධයක් තියෙනවා. ගහක් කොළක් කපන්නෙත් නැහැ. පාරවල් වල ලුකුම දෙමිල් වගේ කරන්නෙත් නැහැ. ඒ වගේ මෙහි තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ඉක්මීමක් මිනිසුන්ගේ විනයක් තියෙනවා. අපේ තව ටික ටික ඇදිගෙන යනවා. මම හිතන්නේ අනාගතයේදී අපටත්
හොඳයි ජගත්. දැන් අද අපේ සාකච්ඡාව ටිකක් වෙනස් ආකාරයකට දිවයන මේක අධ්‍යාපනික ග්‍රන්ථයක් නිසා. නමුත් මේ කතාබහ කරන කරුණු ඔබේ ජීවිතයට කොයම් ආකාරයකින් හෝ වැදගත් වන කරුණු ඔබේ මේ ග්‍රන්ථය පිළිබඳව දැනගැනීම හා සාපේක්ෂවම මේ කතාබහ කරන කරුණු ජීවිතයට කොතනක හෝ වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. මං ජගත් ඔබගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති මෙල්බන් වාසී දයාරත්න වීරසේකර අතින් රචිත මේ අධ්‍යාපනික ග්‍රන්ථය පරිසරයේ නිවැරදිව දකිමු කොයි වගේ ආකල්පමය වෙනසක් ඇති කරාවිද දැනුමක් ඇති කරාවිද අපේ ශ්‍රී ලාංකීය සිංහල පාඨක
දයාරත්න වීරසේකර මහත්මයාගේ මේ ග්‍රන්ථය හරියට පරිශීලනය කරනවා නම් පරිසරය සහ මිනිසා අතර සිදුවන ගනුදෙනුව පිළිබඳ මූලික දැනීමක් ගන්නට පුළුවන්. මම හිතනවා දයාරත්න වීරසේකර මහත්මයාට හැකියාව සහ පුළුවන්කම තිබෙනවා මෙයින් ඉදිරියටත් යන්නට. තව දිල්රුක්ෂි දැන් මේ කතා කරපු කරුණු විශාල ප්‍රමාණයක් ඔබ කතා කළා මේ පරිසරය සම්බන්ධයෙන්. මෙන්න මේ කරුණු වලටත් යන්නට ඕනේ කියන කාරණේ මට හිතෙනවා. මෙතනින් නවතින්නේ නැතුව මේ මාතෘකාව තව දුරට ගෙනියන්නට පුළුවන්. මොකද අද වෙන විට පරිසරය පිළිබඳව අපි දැනුවත් වෙලා තිබිච්ච සමහර කරුණු වෙනස් වෙමින් තිබෙනවා, බිඳ වැටෙමින් තිබෙනවා. මා පසුගිය දවසක ලිපියක් කියවා ජලාශ මගින් වෙන පරිසර හානිය. ජලාශ මගින් පරිසරයට විමෝචනය කරන මීතෙන් වායු ප්‍රමාණය අතිවිශාලයි. මේක කවුරුත් ගණනය කරන්නේ නැහැ. ඒ නිසා මහ විශාල පරිසර හානියක් වෙනවා. මේ දේවල් අලුතෙන් හිතන්නට ඕනි දේවල්. මේ පරිසරය පිළිබඳ දැනුම හැමදාම අලුත් වෙනවා. මේ අලුත් වෙන දැනුම සමග ඉදිරියට අපේ පාඨකයන් ගෙන යන්නට මම හිතන්නේ දයාරත්න වීරසේකර මහත්මයාට හොඳ හැකියාවක් තිබෙනවා. එතුමා තමන්ගේ හැකියාව ප්‍රයෝජනට ගෙන ඉදිරියේදී තවදුරටත් මේ මාතෘකාව තවත් විස්තරණය කරමින් තව තවත් ග්‍රන්ථ පොතපත නිකුත් කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා.
හොඳයි. අද සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව අද අපි ප්‍රස්තුත කරගත් ග්‍රන්ථයේ රචකයා පරිසරයේ නිවැරදිව දකිමු ග්‍රන්ථයේ රචකයා මෙල්බන් වාසී දයාරත්න වීරසේකර මහත්මයාටත් ඒ වගේම ග්‍රන්ථය පිළිබඳව සුපුරුදු ලෙසින් සම්භාෂණය දෙන්නට අදත් සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේකක ජගත් ජේදරිසිංහ ඔබ දෙදෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. අසාගෙන ඉන්න ඔබට අපි පුංචි පණිවිඩයක් ලබා දෙනවා. පරිසරයේ නිවැරදිව දකිමු ග්‍රන්ථය පිළිබඳව විමසීමක් කරන්න පුළුවන් SBS සිංහල වැඩසටහනට කතාබහ කළොතින් අපි සම්බන්ධීකරණ කටයුතු කරන්නම් සමග අපිට දුරකත නැමතුමක් ලබා දෙන්න 0939 49 49 21 69 0939 49 49 21 69. අපි එහෙමනම් තවත් මාසකින් අනතුරුව ඔස්ට්‍රේලියානු වාසී සිංහල ලේඛකයෙකුගේ තවත් ග්‍රන්ථයක් සමගින් හමුවෙමු. අද වැඩසටහන අවසන් කරන්නට මම තෝරගත්ත පරිසරයේ නිවැරදිව දකිමු ග්‍රන්ථයට ඇතුළත් වන කවියක් ගසක බැගෑ පත්තිල්ලීම යනුවෙන් තමයි මේ කාව්‍ය නම් කරලා තියෙන්නේ. මගියානෙනි මා වනසන්නට මාන බලාගෙන වටපිට බලමින් මහමග ගාටන මගියානෙනි. සැමටම පළමුව අසනු මැනවි මාගේ වතගොත. සීතල රෑකල සිසිර සමේ උදුනේ උණුසුම් සුවය මමයි. ගිම්හානේ තද හිරු රැස් අවුරා ඔබට සරණ වන සිසිල මමයි. මහ දුර කතරක් ගෙවමින් ඇවිදින ඔබහට ඉමිහිරි පළවැල සපයා බෙහෙස පවස මගහැර තමමින් ඔබ සනසන ඉටු දෙවිඳු මමයි. ඔබගේ නිවසෙහි යටලීය මමයි. ලීයෙන් නිම වූ මේසේ මතුපිට ඇඳ විට්ටම සහ ඔබගේ ඔරු කඳ සියල්ල ඔබහට මාගේ තිලිනයි. උදැල්ලේ ඔබගේ මිටවන්නේමි මම නිවසේ දොර මුරකාවල් දීගෙන ඔබේ තොටිල්ලේ සැකිල්ල වී සිට මල ගමෙහිද ඔබ නොහැර සිටින්නෙමි. කරුණාවේ උල්පත වූ මම සුන්දර සුවඳති මලක් වගේ වෙමි. මා පසුකර යන මිනිසුනි මේ මග බැගෑ සිටින් මම ඔබ සැම අමතමි. විපතක් නොකරිනු සගයනි මාහට.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
sbs.com.au